Dr. Nalinda Jedi sir.
කරුණියෝජකාරක සභාපතිතුමනි මම අවසන් කරේ දැන් මේ අයවැය ලේඛනයේම 17 වෙනි කරුණ හැටියට සඳහන් කරලා තිබෙන ගම්පෙරළිය වැඩසටහන පිළිබඳව. එනි මේක බොහොම පැහැදිලිව කියනවා මේ දවස් 52 කුමන්ත්‍රණයේ පළවෙනි ගොදුර බවට පත් වුණේ ගම්පෙරළිය වැඩසටහන නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලයේ විසින් ඔවුන්ගේ පළමුවන රැස්වීමේදී මේ වැඩසටහන නතර කර දමන ලදී. ඒ වගේම ඉතින් මේක ලියනකොටම ඒක ලියලා මේ අයවැය ලේඛනය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරා ඒ කැබිනට් මණ්ඩලයේත් මූලාසනයේ හිටියේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වෙලා තිබුණේ ජනාධිපතිවරයා තමයි. ඒකට මේ ගම්පෙරළිය වැඩසටහන නවත්තන්න තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා එතුමා වීමත් ඒක විවේචනයක් සහිතව ඉදිරිපත් කරපු අයවැය ලියවිල්ල සම්මත කරන කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිතුමා එකම පුද්ගලයා වීමත් යම්කිසි ආකාරයක සරදමක් වෙලා තිබෙනවා. කෙසේ නමුත් අපි දැනගන්න කැමතියි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා අර මහා කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩුවක් පෙරලන්න තරම් හේතු වෙච්ච කාරණා අතර ජනාධිපතිවරයා එක වෙලාවක කියපු එස්.පී. ඉසානායක ඇමතිවරයා සමහරලාවට මන්ත්‍රීතුමත් සමහර මාධ්‍ය සාකච්ඡාවල කියපු ඒ තිබුණු ආණ්ඩුව තිබුණු ජාතික ආණ්ඩුව ගේන්න හදපු රට විකුණන ඉතා භයානක ලියවිල්ල මොකද්ද කියන එකත් මේ අයවැය ලේඛනයත් එක්කම සංසන්දනය කියලා කිව්වනම් හොඳයි කියලා මම හිතනවා. මොකද එහෙම නැත්තම් ඒවා නිකන් වචන වලට පමණක් සීමා වෙන නිසා. දැන් මේ අයවැය ලේඛනයේ සඳහන් කරුණු වලින් දැන් මේ දවස් කීපය ඇතුළතදී මංගල සමර ඇමතුම අයවැය ලේඛන ඉදිරිපත් කරන මොහොතෙදිත් ප්‍රධාන වශයෙන් අයවැය හරයට වඩා එක ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒ තමයි මේ රටේ ජනතාවගේ ප්‍රධාන සෞඛ්‍ය සුභසාධක ප්‍රශ්නයක් වන මේ වැසිකිලි ප්‍රශ්නය පිළිබඳ. ඒ සංඛ්‍යාලේඛන අපි පිළිගන්නවා නම් ගරු නියෝජකාරක සභාපතිතුමනි ඒක ඉතා බරපතල තත්වයක්. කියන්නේ ඒ කියන හැටියට රටේම පවුල්වලින් 5%කට වැසිකිලි නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් පවුල්වලින් 10%කට පමණ වැසිකිලි නැහැ. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඇතිවෙච්ච සංවාදයේදී මුදල් ඇමතිවරයා කිව්වා අධිවේගී මාර්ග හදලා තියෙනවා. මහා ශ්‍රවණ සම්මන්ත ශාලා හදලා තිබෙනවා. හැබැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ 10%කට වැසිකිලි නැහැ කියලා. නමුත් මම කියන්න හදන්නේ ඒ සංඛ්‍යාව කෙසේ වෙතත් අපේ රටේ ජනතාවට උවමනා කරන අවම පහසුකම අවම මූලික පහසුකමක් වෙන වැසිකිලි කොච්චර ප්‍රමාණයක් ඕනද නැද්ද කියන එක ගැනවත් ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනයක් නැහැ. දැන් මේ මගේ ළඟ තිබෙන්නේ 2017 සැප්තැම්බර් 8 වෙනිදා එවකට නගර සංවර්ධන සහ නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරලා හැටියට හිටපු රවුෆ් හකීම් මැමතුමා කියව ප්‍රකාශයක්. එතුමා කියලා තියෙනවා සම් 98.5% of Sri Lankans have access to proper toilets while open defecation has dropped to about 1% compared to 14% a few years ago. කියන 2017 සංඛ්‍යාලේඛනයේ හැටියට එතුමා කියන නගර සැලසුම් මැමතිවරයා කියන හැටියට අපේ සාමාන්‍ය වැසිකිලි නැති ප්‍රමාණය ජනගහනයේ 1%කට සීමා වෙලා තිබේ. 2014 ජනහා නිවාස සංගණනය අනුව 2012 කරපු එක අනුව කියනවා වැසිකිලි පහසුකම් නොමැති නිවාස සංඛ්‍යාව 87248යි කියලා. 2016 නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයේ සමීක්ෂණය අනුව කියනවා ඒ සංඛ්‍යාව 194308යි කියලා. ඉතින් මෙහෙම දැන් අද වර්තමානයේ මංගල සමර ඇමතුමා කියනවා වැසිකිලි නොමැති පවුල් 264000ක් පමණ ඉන්නවා කියලා. ඉතින් මේකෙන් පෙන්නුම් කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් මේ ආණ්ඩු ගණනාවක් තිබිලා තවමත් මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්නේ වෙච්ච වැසිකිලි ප්‍රශ්නේ විසඳන්න බැරුවා විතරක් නෙවෙයි කොපමණ ප්‍රමාණයක් ඕනද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒකෙන් පෙන්නන අනිත් ප්‍රශ්නේ මෙහෙමයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට ඇඟිලි දික් කරන අතරෙම හරි 2015 දී ඔය නොකරපු නිසානේ පැරදුනේ. අර මහා සංවර්ධනයක් කරා කියලා කිව්වා. හැබැයි ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත්පත් නොවෙච්ච නිසා තමයි මෙරට ජනතාව ඒ ඡන්දෙදි පරාජයට පත් කරේ. එතකොට දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 15000කට වැසිකිලි නැහැ කියලා කියන්නේ පහුගිය අවුරුදු 4 නිවාස ඇමතිවරලා හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා අපි රූපවාහිනී ප්‍රවෘත්තිය බැලුවොත් එහෙම කොහේ හරි උදාගම්මානයක් විවෘත කරනවා. එතුමාගේ දිස්ත්‍රික්කයේ එතුමාගේ ජනතාවගේ මේ සෞඛ්‍ය ප්‍රශ්න මේ ප්‍රශ්නේ විසඳන්න එතුමා සමත් වෙලා නැහැ. එසම මේ ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අවුරුදු 4ක් තිස්සේ තමනුත් එක නොකරයි කියන එක අනිමාසෙ විතරයි හදාන්නේ නේද? ණය දෙනකොට ලක්ෂ 4ක ණය දෙනකොට ඒ ලක්ෂ 4ෙන් ණයෙන් වැසිකිලි හදාගන්න බෑ. ඒක ඇත්ත. ණයනේ දෙන්නේ. ඒක හරි. ඒ කියන්නේ අපි හිතුවේ නිවාසයක් කියලා කිව්වට පස්සේ අඩු ගානේ වැසිකිලියක් වස්සයිත කාමර දෙයක් හදනවාද කියලා. බලන්න එහෙම නෙමෙයි වෙලා තිබෙන්නේ. බොහොම ස්තුතියි අමතුමේ පිළිගත්ත කාරණය ගැන. මම හිතන්නේ මංගල සමර අමතුමා ඔක තමයි තියෙන ප්‍රශ්නේ. මංගල සමර අමතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇඟිල්ල දික් කරාට ටොක් කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට කියලා. ඒක තමයි අනපු ටොක්. ඒ වගේම දැන් රටේ ආන්දෝලනයකට තුරු දීලා තිබෙන මේ වතුකම්කරු ජනතාවගේ වැටු ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව කවර අවධානයද යොමු කරලා තිබෙන්නේ? එකම එක වාක්‍යයක් ලියලා තිබෙන මේ අයවැය ලේඛනේ. ඒත් මොකද තිබෙන්නේ? වතුකම්කරු ජනතාවගේ වැටුප් ගැටලුව නිරවුල් කිරීම සඳහා තේ මණ්ඩලය සමග සාකච්ඡා කර කඩනම් විසුමක් ලබා දෙනවා. දැන් මේ වතුකම්කරුවා රුපියල් දහසක් එල්ලලා විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. විටින් විට උද්ඝෝෂණය කරනවා. මේ පාර්ලිමේන්තු වාර ගානක පිළිබඳව සාකච්ඡා කරා. හැබැයි අඩු ගානේ මේ අයවැය ලේඛනයේවත් ඒ සාධාරණ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙයි කියලා වතුකම්කරු ජනතාව බලාගෙන හිටියා. ඒ වෙනුවට මේ ප්‍රශ්නේ නිරවුල් කරන තේමන්ලියත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියන වාක්‍ය පමණක්. ඒ වාක්‍ය පමණක් අයවැය ලේඛනයේ සඳහන් කරලා තිබෙනවා. අඩුතරමේ මම කියන්නේ Tamanට ප්‍රශ්නේ විසඳන්න බැරි නම් මෙවැනි ආකාරයට මේ වතුකම්කරු ජනතාවට නිග්‍රහ කරන්න නැතුව අපේ රටේ ආදායම් උත්පාදනය කරන ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් මේ රටේ වත්කමක් උපයන ඒ වතුකම්කරු ජනතාවගේ ඡන්දර්ගෙන ආපු අය මේ ආණ්ඩුව නියෝජනය කරන එවැනි අවස්ථාවක අඩුතරමේ මේ වතුකම්කරු ජනතාව වෙනුවෙන් ප්‍රශ්න වෙනුවෙන් සාධාරණව හොයලා බලලා නැහැ. ඊළඟට දැන් ආණ්ඩුවට විකුණන්න තියෙන ලොකුම කර්මාන්තයක් තමයි අර වගවත්තේ හොරණ ඇති කර ටයර් ෆැක්ටරිය. ද වොක්ස්වැගන් කිව්වට අරවා මේවා කිව්වට ඔය ටයර් කර්මාන්ශාලාවට තමයි යන්තම් මුල් ගලක් තියලා මොන හරි කර්මාන්ශාලා ඉදිකරන්නයි පටන් අරගෙන තිබෙන්නේ. මේක කරගෙන යනකොට තිබෙන මූලික ප්‍රශ්නයක් තමයි අඩුතරමේ අපේ රටේ රබර් කිරි ටික. මේ කර්මාන්ශාලාවේ නිෂ්පාදනයේ තරම්වත් රබර් කිරි දැන් අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒකට හේතු වෙලා තිබෙන්නේ පහුගිය කාලේ රබර් කර්මාන්තේ කඩාගෙන වැටුණා. ලෝක වෙළඳ පොලේ මිල බැසීමත් එක්ක බලපාපු අතරෙම අපේ රබර් වගා කරලා කිසි තේරුමක් නැති තැනකට ගොවිය ඇදවට්ටලා ඒ රබර් කර්මාන්තෙන් ගොවිය ඈත් කරා. එහෙම තිබෙද්දී ඒ රබර් දනුත් වගා කරලා රබර් කිරි කපාගෙන ඉන්න ජනතාවට සහනයක් මේ අයවැයෙන් යෝජනා කළා නැහැ. ඒ වෙනුවට මේකේ තිබෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම රබර් අලුතෙන් වගා කරන සහ නැවත වගා කරන දිරි දීමනාවක් හැටියට මිලියන 800ක් වෙන් කරලා කියලා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මේ මිල වැටලා තිබෙන වෙලාවේ අඩුතරම රුපියල් 600කට 700කට මිලකට ආණ්ඩුවේ යම් සහනාන්තයක් දීලා පවත්වගෙන ගියේ නැත්නම් එහෙම මේ වගාවත් අතාරිනවා. අලුතෙන් වගා කරන කවුරුත් පෙළඹෙන්නේ නැහැ. ඊළඟට දැන් මම හිතන්නේ අවධානය යොමු කළ යුතු ප්‍රශ්න ගණනාවක් අර හීන ඔක්කොම තියෙන අතරේ අමතක කළා තිබෙන මම යෝජනා කරන්න කැමති අඩුතරමේ ආණ්ඩුවට යුතුකමක් තිබුණා මේ අපේ රටේ පහේ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වෙන දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ සැලකිලිමත් වෙන්නට. මොකද දැන් මේ ප්‍රශ්නත් අපි විටින් විට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තිබෙනවා. මෙවර කඩේම් ලකුණු 168යි 168ක් කියලා කියන්නේ එක ප්‍රශ්න පත්‍රයක ලකුණු 84ක් ගන්න ඕනේ. එතකොට මේ පොඩි දරුවෙක් ශිෂ්‍යත්වයේ සමත් අසමත් කියන නිර්ණායකයේ බවට ලකුණු 168ට පත් කළා තිබෙනවා. අපේ දෙමව්පිය හිතන් ඉන්නවා දරුවාට මොලේ නැහැ ඒක නිසා තමයි ශිෂ්‍යත්වය පාස් වෙන්න බැරි වුනේ. නැත්තම් දරුවාට කොච්චර මහන්සි වෙලා වැඩ කළත් අවුරුදු 3ක් තිස්සේ එයාට විභාගයට ලියවට වාසනාවම නැහැ. මේ ආදී දේවල් පිළිබඳ දෙමව්පිය හිතනවා. හැබැයි ඇත්ත කාරණේ ඒක නෙමෙයි. ඇත්ත කාරණේ තමයි මේ අයවැය ලේඛන මගින් මහා භාණ්ඩාගාරයෙන් ශිෂ්‍යාධාර ප්‍රමාණවත් සංඛ්‍යාවක් දීම සඳහා මුදල් වෙන් කළා නැහැ. දැන් දෙන ශිෂ්‍යාධාර 15000යි. අඩුතරමේ ඒ දරුවන්ගේ ශිෂ්‍යාධාර ලබා දීම සඳහා මිලියන 100ක් වෙන් කරන්න පුළුවන් නම් මේ රටේ ජනතාව රුපියල් බිලියන 2000ක් බදු ගෙවද්දි ඒ දෙමව්පියන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන්න මිලියන 100ක් වෙන් කරන්න පුළුවන් නම් තව ශිෂ්‍යාධාර දෙන්න පුළුවන් සිසුන් 20000කට ඒ කියන්නේ ඔක්කොම සිසුන් 35000කට ශිෂ්‍යාධාර ලබා දෙන්න පුළුවන් නම් මේ ශිෂ්‍යත්වයේ කඩේම් ලකුණ කියන එක 120 25 ලේසියෙන් බස්සන්න පුළුවන්. එතකොට මේ තරඟය අඩු කරන්න පුළුවන් ශිෂ්‍යත්වය තහනම් කරනවද නැද්ද පවත්වාගෙන යනවද කියන සාකච්ඡාව පැත්තක තිබියදී අඩුතරමේ මේ කුඩා දරුවෝ අවුරුදු 10 11 දරුවෝ දෙකේ පන්ති ඉඳන් ටියුෂන් පන්ති යවලා ඒ දරුවන්ගේ ළමා කාලය අහිමි කරන මේ අතිමහත් තරඟය ත යම් ප්‍රමාණයකට මැදිහත්වලක වළක්වා ගැනීම සඳහා ප්‍රවේශ ගත හැකිව තිබුණා මේ අයවැයේදී මිලියන 100ක් මේ පාර්ලිමේන්තුවේ ලිෆ්ට් 10ට වෙන් කරන ප්‍රමාණය මිලියන 100ක් වෙන් කරා නම් එහේ මේ දරුවන් ශිෂ්‍යාචාර වැඩි කිරීම සඳහා ශිෂ්‍යාචාර ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඇත්තටම මේ ලකුණ පල්ලිහර ගන්න තිබුණා නමුත් එවැනි අතිශය සංවේදී කාරණා පිළිබඳව අවධානය යොමු කළා නැහැ. ඉතින් දැන් මම අහගෙන ඊයේ හර්ෂ සිල්වා රාජ්‍යමතුමා කියනවා මේක තමයි එක්සත් ජාතික පෙරමුණ හැටියට ඉදිරිපත් කරපු පළවෙනි අයවැය කියලා. මොකද කලින් ජාතික ආණ්ඩුවෙන් ඉදිරිපත් කළේ කියලා. හොඳයි. ඉතින් අපි පිළිගත්තොත් එහේ මේ එක්සත් ජාතික පෙරමුණම ශුද්ධ වූ වශයෙන් හදපු අයවැය කියලා. මුදල් අමාත්‍යවරයාම කියනවා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ තමයි තවදුරටත් ආර්ථික ලිහිල්කරණය සහ අවශ්‍යතන්හි පමණක් සමාජ ආරක්ෂණය. ඉතින් මේක අමුතු දෙයක් නෙමෙයි. මේ ආර්ථික ලිහිල්කරණය කියලා කියන්නේ 1978 ජයා චෞදරි මහත්මයාගේ ආණ්ඩුවේ මේ මුදල් අමාත්‍යවරයාගේ පුරෝගාමී මුදල් අමාත්‍යවරයා රොනී දබල් මැතිතුමා විසින් ආරම්භ කරපු ඒ ආර්ථික ප්‍රතිපත්තියම තමයි ඉස්සරහට අරගෙන යමින් තිබෙන්නේ. ලේසි පාසු කාලයක් නෙමෙයි. කර නියෝජකාරක සභාව සභාපතිතුම දශක 4ක් අවුරුදු 40ක් තිස්සේ මේ අය මාරුවෙන් මාරුවට ආණ්ඩු මාරු වුණාට ආර්ථිකය ලිහිල්කරණය කරනවා. මංගල සමරමතුමා ඉන්නම ආර්ථික ලිහිල්කරණය කරන්න. ඒ ලිහිල්කරණය කරන අතරේ වචන හැටියට කියනවා අවශ්‍ය තැන්වලදී සමාජ ආරක්ෂණයට බැදිහත් වෙනවා කියලා. දැන් මේ අයවැය ලේඛනය ගත්තට පස්සේ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 2400ක ආදායමක් රාජ්‍ය ආදායම හැටියට. හැබැයි වියදම දල වශයෙන් රුපියල් බිලියන 4600ක්. එතකොට එතනම රුපියල් බිලියන 2200ක හිඟයක් ඇතුව තමයි මේ අවුරුද්ද පටන් ගන්න. අපට 2019 සඳහා දැන් මේ ටික පියව ගන්න නම් ඔබතුමා දන්නවා මේ 2000 රුපියල් බිලියන 2200ක හිඟයක් ආවට පස්සේ සාමාන්‍යයෙන් වෙන වැඩේ තමයි 2000 රුපියල් බිලියන 2400ක ඇසමෙන්තු කරාට ආදායම එතරම් ආදායමක් ලැබෙන්නේ නැහැ. හැබැයි 4600ට වඩා වියදම් වැඩි වෙනවා. මේක පියව ගන්න වෙන්නේ ණය අරගෙන. මේ අවුරුද්දේ පමණක් රුපියල් බිලියන 913ක පොලියක් ගන්න සිද්ධ වෙනවා. ලබන වසර වෙනකොට අපි රුපියල් බිලියන 1000ක එමත්නම් ට්‍රිලියනයක පොලියක් ගෙවන රටක් බවට පත් වෙනවා. එහෙමයි මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ඇස්සේ මේ බිලියන 2400 හොයාගන්න යන්නේ කොහොමද? ඒකෙන් බිලියන 2077ක් එමත්නම් 85කට වඩා වැඩියෙන් ජනතාව ගන්න මත බදු. හොඳයි අවසන් කරන්න. ඒ බදු අතරේ ආණ්ඩුව නොකිය කියන්නේ සමහර බදු තියෙනවා කියලා අගහන ඒවා. හැබැයි මේක තියෙනවා එක තැනක සඳහන් වෙලා රජයේ 2016 ඉඳන් වැඩි නොකරපු ගාස්තු 15% වැඩි කරනවා කියලා. ඒ කියන්නේ උපන්න සහතිකයට මරණ සහතිකයට විවාහ සහතිකයට රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් ගන්න කවර හෝ සහතිකයකට එහෙම නැත්නම් රජයේ දෙපාර්තමේන්තුවෙන් ගන්න ලියවිල්ලකට ලේඛනයකට සහතිකයකට 15%ක ගාස්තු වැඩිවීමක් මේ ආයෙම පස් සිද්ධ වෙනවා. ඒ ගාස්තු වැඩිවීමයි අධිවේගී මාර්ගේ වැඩි කර රුපියල් 100යි අංක තහඩුවල වැඩි කරන ගාණයි ඔක්කොම එකතු කරාට පස්සේ රුපියල් මිලියන 18000ක ආදායම කාණ්ඩුව බලාපොරොත්තු වෙනවා. දැන් මේ මහා පම්පෝරි ගහගෙන අන්තර්කාලන දීමනාවක් හැටියට රුපියල් 2500ක් රජයේ සේවකයට වැඩි කරන්න යන රුපියල් මිලියන 20000යි බිලියන 20යි ඒ බිලියන 20 එහා පැත්තෙන් වැඩි කරනකොට මේ අතින් මොකද කරන්නේ හංගල ගහලා තිනවා 115ක් සියලුම ගාස්තු රජයේ දෙපාර්තමේන්තුවලින් ආයතනවලින් ගන්න ගාස්තු වැඩි කරනවා කියලා. ඉතින් මෙහෙම තමයි යන්න හදන්නේ. සම මේක අමුතු අයවැයක් නෙමෙයි. මේ ගත්තොත් එහෙම දැන් සමාජ ආරක්ෂණය කිව්වට මොකද්ද මෙතුමා කියන්නේ? සියලු දේ පොදු වැසිකිළියේ නඩත්තුවේ ඉඳලා උසස් අධ්‍යාපන ආයතන උපාධිය දීම දක්වාම පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. ළමා සුරකු මධ්‍යස්ථානයේ ඉඳලා වැඩිහිටි රැකබලා ගැනීම දක්වා පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. වී කපටාවේ ඉඳලා සිරකරුව පුනරුත්ථාපනය කිරීම දක්වා පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. දුම්රිය මැදිරි ටික පෞද්ගලික අංශයට දෙන්න ආරාධනා කරනවා. ඉතින් මේවා මෙහෙම ජනතාව මත සියල්ලගෙන් බදු ගහලා ජනතාවගේ බොටුව මිරිකන්නයි. මොකක් හරි රාජ්‍ය ආදායමක් හැටියට ජනතාව බදු ගෙව්වට පස්සේ බලාපොරොත්තු වෙන අඩු ගානේ මේ සිරකරුව ටික බලා ගන්න එක පුනරුත්ථාපනය ළමයි ටික බලා ගන්න එක ළමා සුරකම් මධ්‍යස්ථානවල අපේ සේවයක් කරපු වැඩිහිටි ටික බලා ගන්න එක ඒකත් පුද්ගලික අංශයට නම් දෙන්න යන්නේ. ඉතින් අපි අහන්නේ මේ අපි මාසයකට වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ මේ ජනතාවගේ බදු මුදල් වියදම් කරගෙන මේ කතා කරනගේ තේරුම් මොකද්ද? සම මේ විදිහේ ලිහිල් කරණේ කරන ගිහිල්ලා අවසාන මට කියන්න තියෙන කරුණ නියෝජකාරක සභා සභාපතිතුමනි මොන ආලවට්ටම් දැම්මත් මෙතන තේරුම් ගත යුතුකම තිබෙන්නේ මේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති අසමත් කියන එක. ඒ අසමත්කම තමයි පෙන්නුම් කරන්නේ. එතුමාලා කාලයක යුද්ධෙන් වහගෙන හිටියා. දැන් ඉතින් යුද්ධ නැති නිසා යුද්ධ අවසන් වෙලා අවුරුදු 10ක් ගිහිල්ලත් ආර්ථිකය හදන්න බැරිලා තිබෙනවා. ඒකට වෙන වෙන හේතු ඉදිරිපත් කරන කොහෙන් කර හේතුවක් අල්ලගෙන සම මේ ආර්ථික ප්‍රතිපත්තියේ වරදම තමයි මේ විවිධ සංඛ්‍යාලයකුණි පෙන්නුම් කරන්නේ කියමින් මම නතර වෙන බොහෝ සුදී.
බොහොම සුදී ඔනරබල් මිනිස්ටර් දලදා අත්තුකොළොර 20 minutes. Order please. අනුර ඔනරබල් අනුර සිට්නි ජයරත්න will take the chair.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ගරු මුදල් ඇමැත්තුමා, එතුමගේ දෙවැනි අයවැය හැටියට සහ එක්සත් ජාතික පෙරමුණේ අයවැයක් හැටියට මේ රටේ සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් යමක් ලබා දෙන්නට යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා එතුමා මේ අයවැය ඉදිරිපත් කිරීම ගැන. විශේෂයෙන්ම ගරු මංගල සමරවීර ඇමැත්තුමා නිහතමානීව පොළොවේ පය ගහලා ජීවත් වෙන ඇමැතිවරයෙක් හැටියට සියලුම පාර්ශ්වයන් මේ අයවැය යෝජනා සකස් කිරීමේදී එකතු කරගත්තා. ඒ අනුව විශේෂයෙන්ම අපේ අමාත්‍යංශවලනුත් අත්‍යවශ්‍යම දේ සහ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම කඩිනමින් විය යුතු කරුණු ගැන තමයි එතුමා නිරන්තරයෙන්ම අපිත් එක්ක සාකච්ඡා කරේ. ඉතින් ඒ හැම වෙලාවකම බලනකොට ගොවියගේ කම්කරුවගේ ඉඳලම ඉතාම දියුණු ව්‍යවසායකයා දක්වා නොයෙකුත් ආකාරයේ සහන ඇති කරන්නටත් රටේ ආදායම විෂමතාවය නැති කරන්නට විශාල මහන්සියක් අරගෙන කටයුතු කරලා තියෙනවායි කියන එකත් මේ අවස්ථාවේ අපි එතුමා ගැන කෘතවේදීපූර්වකව මතක් කරන්නට කැමතියි. ඒ වගේම එදා එතුමා අයවැය කතාව කරන්න පටන් ගන්නකොටම එතුමා මතක් කරා ගම්පෙරළියේ වැඩසටහන ගැන. ගම්පෙරළියේ වැඩසටහන සම්බන්ධයෙන් කතා කරනකොට අපි සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අපි නියෝජනය කරන දුෂ්කර ප්‍රදේශවල අධිවේගී මාර්ග එහෙම නැත්නම් නොයෙකුත් විදිහේ අපිට දරන්නට බැරි ලොකු දේවල් සම්බන්ධයෙන් නෙමෙයි. හැබැයි අහිංසක මිනිසුන්ට ලෙඩක් දුකක් වුණාම එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කරුණක් වගේම දරුවෙක් පාසලට යනකොට මේ හැම එකක් ගැනම හොයලා බලලා කටයුතු කරන්නට එතුමා මැතිවරණ කොට්ටාස මට්ටමින් සියලුම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විදියට රජයේ මැදිහත් වීමෙන් මේ මුදල් ලබා දෙන්න කටයුතු කරා. ගිය අවුරුද්දේ අපිට මිලියන 200ක වගේ මුදලක් බලාපොරොත්තු වුණත් මිලියන 100ක් වගේ තමයි පළවෙනි අදියරේ ලබා දුන්නේ. ඒත් අර ඔක්තෝබර් 26 වෙනිදා ඇතිවෙච්ච කුමන්ත්‍රණකාරී තත්ත්වයත් එක්ක ඒ වැඩ කටයුතු සමහර වෙලාවට බාගෙට නැවතුණා. නමුත් දැන් මේ වර්ෂයේ එතුමා අපිට ගම්පෙරළියේ වැඩසටහනට මිලියන 200ක් 300ක් අතර ප්‍රමාණයක් ලබා දෙන්නට එතුමා කටයුතු කරලා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැන කතා කරනකොට අපේ නොයෙකුත් දෙනා මේක අර්ථකථනය කරන්නට පුළුවන්. මේක ණය මර උගුලක් හැටියට. නමුත් මේ තියෙන මොකද්ද මේ වැඩසටහනේ වැදගත්කම ගැන කියන එක ගැන විශේෂයෙන් සමහර අය කතා කරනවා අඩුයි. මොකද සමහර දේවල් සම්බන්ධයෙන් පොලි රහිත ණය හැටියට තමයි මේ ණය ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සන්තෝෂ වෙන්න ඕනේ මොකද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ දැන් ගිය අවුරුද්දේ මැද භාගේ විතර ඉඳලා. හැබැයි සමහර රජයේ බැංකුවලින් ක්‍රියාත්මක වෙනකොට සමහර නිලධාරීන්ගේ තිබිච්ච අත්නොමතික කටයුතු සහ ක්‍රියාපිළිවෙළවල් නිසා මෙහි වාසිය ගොඩක් වෙලාවට ගම්වල ජීවත් වෙන අයට ලබා ගන්න බැරි වුණා. පුංචි මිනිස්සෙක් නම් පුංචි ව්‍යාපාරිකයෙක් නම් ගොඩ නැගෙන්න හැදෙන ව්‍යාපාරිකයෙක් නම් ඒ කටයුත්ත කරගන්න බැරි වුණා. මොකද මේ නිලධාරීන් සමහර වෙලාවට මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ, පුද්ගලික බැංකුවක නම් වමනාවෙන් තමන් වෙතට මේ ජනතාව එකතු කරගන්න බලනවා. හැබැයි මේ රජයේ බැංකුවල සමහරලාට තියෙන වැඩපිළිවෙල, ඒක බැංකුවේ වැරදක් නෙමෙයි, සමහර නිලධාරීන්ගේ වැඩපිළිවෙල නිසා එහි ප්‍රතිලාභය ලබා ගන්නට සමහර අයට බැරි වුණා. ඉතින් එතුමා මේ අයවැය යෝජනා එක්කම 1.925 කියලා පැමිණිලි කරන්නට අංකයක් ලබා දීලා තියෙනවා. ඒකත් ඉතාම වැදගත් දෙයක් හැටියට මතක් කරන්නට ඕනේ. ඒ වගේම ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලක්ෂ 5-10 ඉඳලා ඒ වගේම උපරිමය මිලියන 100 දක්වා 250 දක්වා මිලියන 75 දක්වා වගේ විශාල මුදල් ප්‍රමාණයක් වුණත් ලබා ගන්නට පුළුවන් වෙන විදියට ඉතාම අඩු පොලි අගයක් මත ලබා දෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඉතින් මේක ණය කියලා විතරක් කතා කරාට ඇත්තටම අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම විශේෂයෙන්ම පොලි රහිත දැන් සමහර වාණිජ බැංකුවලින් ණය ගන්නකොට පොලිය සමහරලාට 14යි 14යි 15යි. නමුත් සමහර තැන්වල අපි දන්නවා මේ විදියට විශේෂයෙන්ම පොඩි දරුවන්ට පෙර පාසල ණය ලබා දෙන්න ලක්ෂ 20 ඉඳලා කටයුතු කරනකොට ඒ සඳහා පොලිය භාගයක් කොටසක් 150ක් රජයෙන් දරනකොට ඉතුරු 106.93ක් තමයි ඒ ප්‍රතිලාභයට ගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් සිහින මාලිගා, දැන් අපේ මන්ත්‍රීතුමත් කිව්වා සිහින මාලිගා ගැන, එහෙම සිහින මාලිගා ගැන කතා කරනකොට අපි කියන්න ඕනේ දෙයක් තමයි ගොඩාක් කාන්තාවන් අපේ පිටරට යන්නේ තමන්ට කියලා ගයක් හදාගන්න. හැබැයි මේකෙදී සමහර වෙලාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වෙන එක අනිවාර්ය කරලා තියෙනවා. මොකද ඒකෙන් කරුණු දෙකක් එතුමා මම හිතන්නේ බලාපොරොත්තු වෙලා තියෙනවා. එකක් විදේශ රැකියා ගත වෙන්නන්ගේ සුරක්ෂිතභාවය වෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වගේම අනික් පැත්තෙන් බලපුවම ඒ අයගෙන් මේ රටට ලැබෙන මුදල් වලට යම් කිසි අගයක් වැදගත්කමක් ලබා දෙන්න. ඒ අයටත් ඒ සඳහා මිලියන 10ක් දක්වා වූ ණය මුදලක් ලබා ගන්න පුළුවන්. පොලි අනුපාතිකේ 3.746යි. මේකේ 75ක් දරන්නේ රජයෙන්. ඉතින් මේ ණය ගොඩක් හැටියට මේ වැඩසටහන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පෙන්නුවට සමහර අය එක හිතට එකගෝ මං හිතන්නේ එච්චර ඒ ගැන පිළිගන්න කැමති නැති වුණාට විශේෂයෙන්ම වැඩිහිටි නිවාස ඔය හදන අයට ඒ සඳහා මුදල් ආයෝජනය කරන අයට ඒ අවශ්‍ය මුදල් ලබා දීලා ඒ දිරිගැන්වීමක් අද අපි දන්නවා වැඩිහිටියන් වෙනුවෙන් සමහර අය ඉන්නවා යමක් කමක් තියෙන ගෙවලා ඉන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ඒ සඳහා ඒගොල්ලොන්ට පුළුවන් පහසුකම් අද අපේ රටේ තාම නැහැ. ඒ වගේම තමයි අද දෙමව්පියෝ දෙන්නම රැකියාවට පිටත් වෙනවා. දරුවන්ට පාසල ඇරිලා එන අය හරි එහෙම නැත්නම් පහෙන් පස්සේ ඉන්න කුඩා අවුරුදු 5 දක්වා වූ කුඩා දරුවන් හරි තියලා යන්න අද තැනක් නැති අවස්ථාවන් ඕනේ තරම් තියෙනවා. ඉතින් ඒ අය රඳවලා තියන්න මේ යෝජනා ක්‍රමය යටතේ ඕනම කෙනෙකුට ඒ ළමා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මේ අධීක්ෂණයේ යටතේ ඒ ස්ථාන පවත්වාගෙන යන්න පුළුවන්කමක් ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් මේ ණය ක්‍රමයේ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් ලබා දෙන්න. ඉතින් මේ හැම පැත්තක්ම බලලා පාසල් වෑන් රථ තියන අයට එහෙම නැත්නම් මේ බස් මගී ප්‍රවාහනය සඳහා බස් ගන්න අයට නිවාස හදන අයට තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගන්න අයට ඉතින් මේකේ තියෙන අපි අගය කළ යුතු දේ තමයි දරා ගන්න බැරි පොලියක් නැතුව යම් කිසි කොටසක් රජයෙන් දරන ගමන් මේ ඉතාම අඩු 3.93 එහෙම නැත්නම් 6.93 වගේ එහෙම සමහර කීපයක් තියෙනවා පොලිය පොඩ්ඩක්වත් අය කරන්නේ නැතුව ලබා දෙන ණයත් මේ ඇතුල් කරලා තියෙනවා. ඉතින් මේවා අවුරුදු 10ට අවුරුදු 12ට ගෙවන්න පුළුවන්. ඒ වගේම තාම හොඳ සාර්ථකව නැවත පොඩි අය කරගන්න පුළුවන් විදියට. ඒ වගේම මේ පොඩි ණය ලබා දෙනකොට ඒවට මේ බැංකුවේ තියන්න මේ දේපල අවශ්‍ය වෙන තත්ත්වයක් නැහැ. යම් මම ගන්නා වූ ප්‍රමාණය අනුව තමයි ඒවා තීරණය. ඉතින් මම හිතනවා මුදල් ඇමතුමා හැටියට ගිය අවුරුද්දේ තුමා මේ ක්‍රියාත්මක කරපු ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් දෙකම නොනවත්වා ඉදිරියට ගෙනියන්න. සමහර අය මේක නවත්තන්න අර කිව්වා වගේ පළවෙනි කැබිනට් එකෙන්ම කතා කරාට මේක ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීමේදී එහි ප්‍රතිරාභය මුළු රට පුරාම එක කොටසකට නෙමෙයි ව්‍යාපාරිකයාගේ ගෝවියාගේ මේ හැම කෙනාගේම ඉඳලා ලබා ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම තමයි කුරුඳු අපනයනය සම්බන්ධයෙන් දිරිගන්වන්න ඒ පුහුණු ආයතන ඇති කරන්න. මොකද අද ලෝකයේ ගොඩාක් රටවල් වලට අපේ කුරුඳු වලට වගා කරන්න ඉතාම හොඳ පරිසරයක් අපිට තියෙනවා. ඒ සඳහා පුරුදු වෙච්ච පිරිසක් දකුණු පළාතේ ජීවත් වෙනවා. හැබැයි අපිට තාම අපනයන වෙළඳපළ ලබා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් පිටරටකට ගිහිල්ලා ඒ රටේ ලාංකික කුණක් කුරුඳු ගේන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් කියන්නේ වෙනත් අග්‍රදිග ආසියාවේ වෙනත් රටවල් සම්බන්ධයෙන්. ඉතින් මේකට කාරණා තියෙනවා. මේ කුරුඳු වැව්වත් එහි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක හරියට පුහුණුවක් ඇතුව අපනයනය කරන තරමටම ඉතාම ප්‍රමාණිකූලව ඒ වැඩේ කටයුත්ත කෙරෙන්නේ නැතන් ඒ සඳහා එතුමා දිරිගැන්වීමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ධීවර ශේෂ්ත්‍රය බැලුවොත් අර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා බහුදින යාත්‍රා නව තාක්ෂණයක් සමග තියෙන බහුදින යාත්‍රා එහෙම මිලදී ගන්න අවශ්‍ය පහසුකම් තියලා තියෙනවා. ඉතින් වැසිකිලි නැති නිවාස මේ ඕනි තරම් තියෙන විස්තිය අපි දන්නවා. ඉතින් එදත් මං හිතන්නේ එතුමා කිව්වේ නොයෙකුත් අපිට හිතා ගන්න බැරි දරා ගන්න බැරි ව්‍යාපෘති මේ රටේ සිද්ධ වුණත් තාමත් ඉතාම පසුගාමී තත්ත්වයක. වැසිකිළියේ අවශ්‍යතාවය පිළිබඳව කතා කරනකොට සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජනතාවක් බිහි වෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතාම පවිත්‍ර වැසිකිළි සනීපාරක්ෂක සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මීට ඉස්සෙල්ලා කිසිම මුදල් ඇමතිවරේ අඩු ගානේ ගැන කල්පනා කරාවත් කියලා. ඉතින් මම මේ සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන කරන අය බොහොම සැහැල්ලුවට නිකන් එහෙම නැත්තම් බොහොම පහත් විදියට ඒ ගැන බලන අයට කාරුණිකව කියනවා මේක තමයි අපේ ගම්වල තත්ත්වය. අපේ දිස්ත්‍රික්කයේ මේ දවස්වල ක්‍රියාත්මක වෙන ලෝක බැංකු ජල ව්‍යාපෘතියක් තියෙන එක එක අදියරක් තමයි වැසිකිළි නැති අයට ඒ වැසිකිළි ලබා දීම සඳහා මුදල් වෙන් කිරීම. ඉතින් මේවා දිහා නිකන් hina වෙන්න මේවා වෙන්න නෙමෙයි. අපි රටක් ජාතියක් හැටියට අපිට අධිවේගී මාර්ග තියෙනවා. අපි අවුරුදු බර ගානක ඉතිහාසයක මුරුමකම් කියනවා. අපි සිංහල ජාතිය ගැන කතා කරනවා. එතකොට ඇයි අපි මෙහෙම වෙලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. හැටේ ජීවත් වෙන සමස්ත ජනතාව උතුරේද දකුණේද කියලා නෑ. හැම කෙනෙකුටම ලැබිය යුතු පහසුකම් සහ ඒ අවස්ථාවන් ලබා දීමට අද මුදල් ඇමතුමා ඒ වගකීම බාර අරගෙන කටයුතු කිරීම ගැන අපි සන්තෝෂ වෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කේ හැටියට ගත්තහම මම සන්තෝෂ වෙනවා. මොකද කාලයක් තිස්සේ අපි කතා කරපු දෙයක් අපේ දිස්ත්‍රික්කේ අපේ ජොන්සන් ඇමතුමා ඉන්නවා. අපේ ලොකු දෙයක් අපි දිස්ත්‍රික්කේ ගොඩක් වෙලාවට ඇමතුමා හිටපු ඇමතුමා දන්නවා. මැණික් කර්මාන්තය සහ තේ කර්මාන්තය අපිට ඉතාම වැදගත් වෙනවා. ඉතින් මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් සහන ලබා දෙන තරමට මැණික් අපනයනය වැඩි වෙනවා. ඉතින් දැන් මෑත කාලීනව නව ප්‍රවණතාවය තමයි නොදැමූ ගල් ගෙනල්ලා මෙහි ඉතාම හොඳ තාක්ෂණයෙන් ඒවා වැලියු ඇඩ් කරලා ආපහු පිටරට ඇරලා විශාල මුදල් ලබන කර්මාන්තයක් බවට අද අපේ දිස්ත්‍රික්කයේ බොහෝ ව්‍යාපාරිකයන් මේ තත්ත්වය ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ සඳහා එතුමා මැණික් කැපීම හා උපදැමීම සඳහා ආනයනය කරන යන්ත්‍රෝපකරණ මත පනවා ඇති වරායහා ගුවන් තොටුපළ බදු. රේගු බදු මෙන්ම ආනයනික නොකැපූ මැණික්ගල් මත පනවා ඇති වරායහා ගුවන් තොටුපළ බදු 7.5 සිට 2.5 දක්වා. අඩු කරන්න එතුමා යෝජනා කරලා තියෙනවා. ඉතින් මං දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෙනෙක් හැටියට ඒ සම්බන්ධයෙන් එතුමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ජීවත් වෙන්නේ තේ කර්මාන්තයේ. ඉතින් තේ කර්මාන්තය ටිකක් ඇත්තටම අපේ රටේ තේවලට තිබිච්ච තත්ත්වය පහුගිය කාලය තුල පොඩ්ඩක් අඩු වෙමින් ආවා. අපිට ලොකු තරගයක් ලෝකයේත් එක්ක දෙන්න සිද්ධ වෙලා තිබුණා. තියෙනවා තාමත්. ඒකෙන් ඉතින් ඒ සඳහා දිවි ගැන්වීම් තේ කර්මාන්තයේ යෙදිලා ඉන්න අයට ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ වැදගත් වීම තුල ඒ අයට පුළුවන් උපරිම සහන ලබා දෙන්නට විශේෂයෙන්ම අපනයන ශේෂ්ඨයට අදාළ වෙන. ඒ කියන්නේ තේ කර්මාන්තය වගේ දේවල් වලට ආර්ථික සේවා බද්දක් ගාස්තුවක් අය කරා. ඒ ගාස්තුව 0.5 ඉඳලා 0.25 දක්වා. එතකොට මේ තේ කර්මාන්ත ශාලාවලට වගේම විශේෂයෙන්ම මේ පුඩා තේවතු හිමියන්ටත් ඒකෙන් විශාල සහනයක් සැලසෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයට ලොකු සහනයක් වෙනවා රුවන්පුර අධිවේගී මාර්ගය. දැන් දකුණට හැදුනා, උතුරට හැදෙනවා, මධ්‍යමට හැදෙනවා. අපි ලොකු දකුණු පළාතටම සම්බන්ධ වෙන දිස්ත්‍රික්කයක් නිසා රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය ආරම්භයක් ලබා දෙන්න එතුමා කටයුතු කිරීම ගැන මං විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ වෙනුවෙනුත් එතුමට ස්තුතිවන්ත වෙනවා. මොකද අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්බන්ධ කළා මේ රුවන්පුර අධිවේගී මාර්ගය ගොඩනගන්නට යන්නේ. ඒ වගේම මම නියෝජනය කරන මම අදාළව කටයුතු කරන අමාත්‍යාංශයේ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ දීර්ඝ සාකච්ඡාවක් ගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් මං හිතන්නේ මැද භාගයේ විතර තමයි එතුමායි ගැන කතා කරන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය නිසා සිරගත වෙන අය, සිරදඬුවම් විඳින අය, මත්වලට ඇබ්බැහි වෙච්ච අය සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙලක් මේ තා කාලයක් කිසිම කෙනෙක් කල්පනා කරලා තිබුණ නැහැ. ඒක පුරුද්දක් හැටියට විශේෂයෙන්ම ඕනම කෙනෙක් දන්නවා පොඩි කාලයකට බන්ධනාගාරගත වෙනවා, ආපහු ටික කාලයක් ගෙදර ගිහිල්ලා ඉඳලා ආයි ඒ වැඩේටම ආයි බන්ධනාගාරගත වෙනවා. ඉතින් මේකෙදි ඇත්තටම අපි බලන්න ඕනේ මේ අයම මේකෙන් මුදව ගන්න කොහොමද කියලා. ඉතින් අර කිව්වා වගේ එතුමා එදා ප්‍රකාශ කරා වගේ බන්ධනාගාර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත වෙන කෙනෙක් ඉතාම පොඩි ප්‍රමාණයක් හරි ළඟ තියාගෙන හිටියා කියලා හරි මේ හිරගත වෙන කෙනෙක් ආපහු වෙන්නේ මහා මේ වෙනස් පුද්ගලයෙක් හැටියට. මොකද මේ පුද්ගලයින්ට වෙනම තැනක් කොහෙවත් රඳවා හිටින්න තැනක් තිබුණේ නැහැ. ඒ හැම කෙනාම යන්න වෙන්නේ අර සාමාන්‍ය ඕනම
මෙතුමියට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
බරපතල ගණයේ වැරදි කරවපු අය යන තැන් වලටම තමයි යන්න උතු. ඒ වුණා ඒ හින්දා තමයි එතුමා අපි එක්කත් සාකච්ඡා කරලා මේ පුස්ස සහ වීරවිල මේ මත්කුඩු මත්ද්‍රව්‍ය නිසා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කරන්න ස්ථාන දෙකක් තෝරගෙන වැඩි ඒකේ මොනම හේතුවකටවත් ඒවා පුද්ගලික අංශයට බාර දෙන්නේ නැහැ. ඒක වැරදි අවබෝධයක්. පුද්ගලික අංශයට ඕනි තරම් පුළුවන්. ඒ දැනුත් ඒ අය ඇවිල්ලා අපිට එක එක අවස්ථාවලදී එක එක සංවිධාන ඇවිල්ලා උදව් කරනවා. ඒ උදව් ඒ ස්ථානවලදීත් අපිට පුළුවන් ලබාගෙන ඒ අයගේ උදව් ඇතුව ඒ වැඩ කටයුතු කරන්න. ඒ වගේම කාන්තා රැඳවියන් විශාල ප්‍රමාණයක් මේ වශයෙන් සිරගත වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට දුම්පේ ස්ථානයක් ලබා දෙන්නත් එතුමා කටයුතු කරා. ඉතින් මං දීර්ඝ වශයෙන් කතා කරන්න ගොඩාක් දේවල් තිබ්බත් විශේෂයෙන්ම සමුදි සහනාධාරය තව ලක්ෂ 6කට ලබා දෙන්න එතුමා කටයුතු කිරීමක සම්බන්ධයෙන් එතුමට ස්තුතිවන්ත වෙනවා. මොකද 1995 මේ සමුදි ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් සමුදිය ලබන අයත් ඉන්නවා. හැබැයි කිසිම සවි බල ගැන්වීමක් සිද්ධ කෙරෙන්නේ නැහැ. මේ එදා ජනසවිය ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊට වැඩිය වෙනස් ආකාරයකින් කරේ. අද අවුරුදු 25ක් සමෘද්ධිය ගත්තත් මේක දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා පක්ෂේ බලලා තමයි සමෘද්ධිය ලබා දෙන්නේ. ඉතින් සමෘද්ධි නිලධාරීන් හැටියට සම්පූර්ණයෙන්ම දේශපාලන වැඩපිළිවෙලක ක්‍රියාත්මක වෙනකොට මොනම හේතුවකටවත් සමෘද්ධිය නොලැබිච්ච කිසිම ආදායමක් නැති බොහොම අසරණ වෙච්ච පවුල් ගණනාවක් අපේ රටේ ජීවත් වෙනවා. ඉතින් ඒ ප්‍රමාණයට මේක අපි මේ එක්සත් ජාතික පාක්ෂිකයෝ බලලා දෙන්න නෙමෙයි, මේක පක්ෂභේදයකින් තොරව නැති බැරි අහිංසක මනුස්සයට ලබා දෙන දීමනාවක් හැටියට ලැබිය යුතු දෙයක්. මේකට දේශපාලනය මොනම හේතුවකටවත් සම්බන්ධ කරගන්න නැතුව ඒ විදියට දුප්පත් අහිංසක මිනිසුන්ට ලබා දෙන මේ දීමනාව තවත් ලක්ෂ 6කට ලබා දෙන්න එතුමා තීරණය කිරීම ගැනත් අපි ස්තුතිවන්ත වෙන ගමන් විශාල මුදලක් අධ්‍යාපනයට සෞඛ්‍යයට නොයෙකුත් විශේෂයෙන්ම අපේ අලුත් ගිලන් රථ සේවයට නව ඒවා තියලා තියන්න තැන් හදන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. රජයේ සේවකෙන්ගේ පඩි වැඩිවීම, ඒ වගේම හමුදාවේ අයට කවදාවත් රණවිරුවෝ ඉස්සරහට දාගෙන ලේබල් ගහගන්න අය කවදාවත් රණවිරුවෝ ගැන හිතපු නැති පැත්තක් අපේ මුදල් ඇමතුමා හිතලා තියෙන සියලු දේ වෙනුවෙන්ම එතුමට විශ්‍රාමිකව සම්බන්ධයෙනුත් එතුමට ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා, කාලය ලබා දුන්නට බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතුමිට. මිලකට ගරු WG ජේ සෙනවිරත්න මැතිතුමාට විනාඩි 14ක්
තියෙනවා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම ඇත්තෙන්ම සන්තෝෂ වෙනවා මගේ දිස්ත්‍රික්කයේ තලතාතු කෝරළ ඇමතුමියගේ කතාවෙන් පස්සේ වචන කීපයක් කතාරන්න ලැබීම ගැන. ඉතින් මේ කියාපු ඒ දිස්ත්‍රික්කයේ සහ ඒ වගේම අද සමාජය තුළ පවතින යම් යම් ආර්ථික ප්‍රශ්න සම්බන්ධව ගත යුතු පියවරයන් ගැන එතුමා කියපු සමහර ඒවා ගැන මමත් එකඟ වෙනවා. මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ අයවැය වාර්තා ඉදිරිපත් කරනකොට ලොකු බලාපොරොත්තු සහගතත්වයක් රටේ තිබුණා. අපේ සමහර ඇමතිවරු ප්‍රකාශ කළා මේ අයවැය මේ රටේ ජනතාවට මෑත කාලයේදී ලබා නොදුන්න සහන රාශියක් ලබලා දෙනවා කියලා. ජීවත් වීමට අද මුහුණ දෙන දුෂ්කරතාවයන් නැති කරලා, මිනිස්සුන්ගේ නැත්නම් ජනතාවගේ ජීවන විදිම අඩු කරලා, ඒ වගේම රැකියා සුලභ වෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඩීල් කරන යෝජනා රාශියක් තියෙනවායි කියලා තිබුණා. ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා දින කීපයක්ම පුවත්පත්වල ප්‍රකාශ කරලා තිබුණා මේ අයවැය වෙනස් අයවැයක්. මිනිස්සු බලාපොරොත්තු වුණා, ජනතාව බලාපොරොත්තු වුණා මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ ඊළඟ මැතිවරණයට යෑම කියලා. ඉතින් ජනතාව සමහර විට මැතිවරණයට යෑමේ මූලික අරමුණ ඇතුව හරි තමුන්ට ප්‍රයෝජනවත් යෝජනා එනවා නම් ඒකට කැමති. නමුත් අයවැය කිව්වට පස්සේ මුදල් ඇමතුමා අද අපිට පෙනී ගිහිලා තියෙනවා ඒ ජනතාවගේ සියලු බලාපොරොත්තු අද සුන් වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තු වෙච්ච ඒ සහන ජීවත් වීම, බලාපොරොත්තු වෙච්ච මිල අඩු වීම, බදු අඩු වීම අද ඒව සිද්ධ වෙලා නැහැ. ඒ වෙනුවට මේ අයවැයෙන් පස්සේ තව බදු ගණනාවක් පැවරෙන තත්ත්වයක් තියෙනවා. සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය කරන රජයේ රජයේ කාර්යාලයකට ගිහිල්ලා තමුන් නිල පත්‍රිකාවක් නැත්නම් යම්කිසි ලේඛනයක් ලිපියක් ලබා ගත්තත් බදු ගෙවන තත්ත්වයකට අදපත් වෙනවා. එවැනි තත්ත්වයක් තියෙනවා. මුප්පැන් සාතියක් ගන්න ගියාම ඒ වගේම වෙනයම් ආකාරයෙන් නිල වශයෙන් නිකුත් කරන ලිපි ලේඛනයක් ගන්න ගියාම අද 15%ක බද්දක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අද හැම අංශයකින්ම බදු වලින් පිරිකලා ඉන්න ජනතාවට තව තවත් බදු ගෙවන්න සිද්ධ වුණාම මං හිතන්නේ ජනතාව ඒ ප්‍රතික්ෂේප කරනවට කිසිම සැකයක් නැහැ. ඒතර මේ අයවැය කොච්චර බිහිරි වදන් වලින් අපේ මා මිත්‍ර මංගල සමරවිර මුදල් ඇමතුමා ප්‍රකාශ කළත් ඇත්ත වශයෙන් මෙහි ඉතාමත්ම නිරස අංශයන් තියෙනවා. ඒ නිසා මම එකක් දෙකක් ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම මිනිස්සු බලාපොරොත්තු වුණ, ජනතාව බලාපොරොත්තු වුණා අද තමුන්ට දරන්න බැරි ආකාරයට මේ බදු මුදල් පවරිලා බදු ගහලා මේ ජනතාව පීඩනයට පත් කරන තත්ත්වෙ නැති වී කියලා. ඒ කෙසේවත් සිද්ධ වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ දැන්ට ප්‍රකාශ කරලා තියෙන ඒ බදු නිසා ජනතාවට ඉදිරියට ජීවත් වෙන්න තව තවත් අපහසු වෙන බව පමණක් අපිට කියන්නට පුළුවන්. ඒතර බෞතර බලයක් නොමැතිකම නිසා මේ ආණ්ඩුවට අද දේශපාලන අස්ථාවර භාවයත් ඒ වගේම විදේශ ආයෝජන නොමැතිකම නිසා ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයන්ට තාවකාලික පැලැස්තර කීපයක් දමන්න තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. එහෙම නැතුව සීලසාර ආර්ථික සංවර්ධනයක් ඇති කරන වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ රටේ කෘෂිකර්මාන්තය පෞගේ කාල තුල ශීඝ්‍රයෙන් පරිහරණය කරා ගමන් කළා. අද කෘෂිකර්මාන්තය කොච්චර පිළිලා තියෙනවද කියනවනම් අද පෞගේ වර්ෂයේ අපි ලබාපු අපනේන ආදායමෙන් වැඩි අපි ලැබුවේ කාර්මිකංශයෙන්. එතකොට මේ කාර්මිකංශයෙන් ආදායම ලබනකොට කෘෂිකර්මාන්තයෙන් පරිහානියක් ඇති වෙලා අපි ලබන ආදායම අඩුවීම නිසා අද ආර්ථික අර්බුදයකට නැවත අපි මුහුණ දෙනවා. පසුගිය සිව්වසර තුල මේ ආණ්ඩුවට සැලසුම් විරහිත වැරදි ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීම නිසා රට විශාල ආර්ථික අර්බුදයකට ලක්ව තියෙනවා. එතකොට 2014 වසරේ 7% ආර්ථික වර්ධනයක් ඇතුව ආසියාවේ දෙවෙනියට වේගවත්ම ආර්ථික වර්ධනයක් සංචුවන් කළ ශ්‍රී ලංකාව අද අත්ව ඇති ඉරණම ඉතාමත්ම සූචනීයයි. කැනි 7% ආර්ථික වර්ධනයක් 2014 තිබුණා. ඒ 7% ආර්ථික වර්ධනයක් තිබුණ ශ්‍රී ලංකාවේ අද තියෙන ආර්ථික වර්ධනය ඉතාම සූචනීයයි. මොකද අපි දන්නවා පහුගිය අවුරුදු ආර්ථික වර්ධනය අපේ 3.3%. ඒ තරමට මෑත කාලයේ ඉතාමත්ම 15 මට්ටමේ ආර්ථික වර්ධනයකට අපි වැටුණා. 2018 වර්ෂයේ අපේ ආර්ථික වර්ධනය 3.3%. දකුණු ආසියාවේ යුදමය වාතාවරණය තියෙන ඇෆ්ගනිස්තානයේ විතරයි අපිට වඩා පිටිපස්සෙන් ඉන්නේ. මොකද ඇෆ්ගනිස්තානයේ අපි දන්නවා දැන් අවුරුදු 15ක 20ක පමණ කාලය තුළ යුද්ධවලට මැදි වෙලා වරින් වර යුද්ධ ඇති වෙමින් ඒ වගේම රටේ ආර්ථික සංවර්ධනය ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට පත් වෙච්ච රටක්. ඒතකොට ඒ ඇෆ්ගනිස්තානයේ පමණයි අපිට වඩා පහළින් ඉන්නේ. අනිත් සියලුම රටවල් අපිට වඩා ඉදිරියෙන් ඉන්නේ. නේපාලයේ 7.9%, බංගලාදේශයේ 7.4%, බූතානයේ 7.4%, මේ ඔක්කොම ආසියානු රටවල්. ඉන්දියාවේ 6.7%, පකිස්තානයේ 5.4%, මාලදිවයිනේ 4.8%, මේ සියලු රටවල් අපිට වඩා ඉදිරියට ඇවිල්ලා. එතකොට මේ සියල්ලටම ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ අද පැහැදිලි කරන්න ඕනේ අර 2015 වර්ෂයේ දෙවරක් සැලසුම් සාගතව සිද්ධ කරන ලද බැඳුම් කර සුදු කරපටි මංකොල්ලේ ආර්ථික වර්ධනය මෙතරම් පහතට ගෙරැල්ලා තියෙනවයි කියන කාරණය පැහැදිලිව කියන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකු මංකොල්ලේ නිසා තමයි මේ තරමට අපේ ආර්ථික පිරුණේ කියන එක පැහැදිලි. අපි මේ මංකොල්ලේ සිද්ධ වෙන්න නිසා මහ බැංකු සොරකම් සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා. 30% බැඳුම් කර පොඩි අනුපාතය තිබුණේ 10% අඩු ගන්නයි. නමුත් 2015 පෙබරවාරි මාසයේ බැඳුම් කර කොල්ලේ සිදු වුණාට පස්සේ ඒ 12.5% පමණ ඉහළ අගයකට බැඳුම් කර නිකුත් කිරීම සිද්ධ වුණා. මේ නිසා රටේ සමස්ත පොලි අනිපාතය 3%කින් පමණ ඉහළ ගියා. ඒ තුළින් රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පෑවා. රුපියල් ට්‍රිලියන 3 වඩා තිබෙන දේශීය රාජ්‍ය නැ සියල්ලටම මේ පොඩි ඉහළ පොඩි අනුපාතය පලපාන බව කියන්නට ඕනේ. එතකොට අද ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපිට විදේශ ආයෝජක වෙන්නේ නැති එක. විදේශ ආයෝජක ඇවිල්ලා අපේ රටේ විදේශ මුදල් ආයෝජනය කිරීම අද කෙරෙන්නේ නැහැ. ඒක පෞගේ අවුරුදු 3-4 තුළ විශාල වශයෙන් පහළට ගිහිලා තියෙනවා. කොටස් වෙන්ද පොලි හා මූල්‍ය වෙන්ද පොලි උන්ගේ ආයෝජන ඉවත් කරගන්න විදේශීය කටයුතු කළා. විදේශීය ආයෝජනය කරලා තිබෙනවා කොටස් වෙන්ද පොලි. ඒ වගේම අනිකුත් මූල්‍ය වෙන්ද පොලවල ඒ සියලුම මුදල් උන් ගෙන යමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. එතකොට මේ නිසාම තමයි අපේ ඩොලරේ මිල අද බාධා වෙන්න පටන් ගත්තේ නැත්නම් පහළට යන්න ඩොලරේ මිල වැඩි වෙන්න පටන් ගත්තා. 2014 වසරේ රුපියල් 131කට තිබුණ ඩොලරය 2018 වසරේ අවසාන භාගයේ වෙනකොට රුපියල් 180 ඉක්මවල ගිහිලා තියෙනවා. 2018 වසරේ මුල් මාස 8 තුල 2017 වසරේ මුල් මාස 8ට සාපේක්ෂව අපේ අපනයන ආදායම 5.8% අටකින් වර්ධනය වෙනවා. ඒක සැලකිය යුතු වැඩිවීමක්. ඒකෙන් අපි සන්තෝෂ වෙනවා. මොකද අපනයන ආදායම 5.8%කින් වැඩිවීම. නමුත් ඒ වැඩි වුණේ අපේ කාර්මික අංශයෙන් මම ඉස්සෙල්ලා කිව්වාගේ. කාර්මික අංශයේ වර්ධනයක් උඩ තමයි ඒක වැඩි වුණේ. නමුත් අපේ කෘෂිකර්මාන්තය අනුව කෘෂිකර්මාන්තයේ කිසිම වර්ධනයක් අපි දකින්නේ නැහැ. කෘෂිකර්මාන්තය අංශයෙන් අපි ලබන ආදායම එන්න 15%ක් අපි දකින. විශේෂයෙන් මම මෙතෙන්දි මතක් කරන්න ඕන මෑත කාලයේදී ලොකු අන්දෝලනයකට ලක් වෙච්ච යම් යම් කෘෂි අපනයන ද්‍රව්‍යයන් වලට වැදිච්ච මරු පහරක්. ඒ තමයි විශේෂයෙන්ම ගම්මිරිස්, ඒ වගේම බැංගිරි, බුලත් වැනි දේශීය ද්‍රව්‍ය. අපේ ගම්වල ගොවිය විශාල වශයෙන් මේ ගම්මිරිස් වවට දම්මගේ දිස්ත්‍රික්කයේ අපි ග්‍රාමීය දිස්ත්‍රික්කයක් රත්නපුර දිස්ත්‍රික්කය, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කය, මුන්රාගල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කය, ඒ වගේම මහනුවර මාතලේවැනි දිස්ත්‍රික්ක මේ දිස්ත්‍රික්කවල යහමින් ගම්මිරිස් වවට. විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන් ඒ තමුගේ දේවතුවල ගම්මිරිස් වගාව දෙවෙනි වගාවක් වශයෙන් ගෙනියනවා. මේකින් වැහෙන ආදායමක් ලැබුවා. අයිතිසක දුප්පත් මිනිස්සු අක්කර භාගයක් අක්කරයක් තියාගෙන මේ ගම් මිනිස්සු අවලා ඒ අයට පුළුවන්කම් ලැබුණා ඒගොල්ලෝ ගෙවල් දොරවල් හදාගන්න, ඒ වලුත් වැඩියා කරන්න, ඒ වගේම සමාජ ත්‍රිවිල් එකක් එහෙම නැත්නම් බජාජ් රථයක් ගන්න, කුඩා මෝටර් රථයක් ගන්න ඒ අයට පුළුවන්කම ලැබුණා. ඉතින් හොඳ ජීවිතයක් ගෙන යාම සඳහා ඉවහල් වුණා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බුලත් වවන ගොවියෝ ඒ අයට පුළුවන්කම් ලැබුණා එක බුලතයා රුපියල් 3 ගාන විකුණන්න. මොකද මේ බුලත් පකිස්තානයට අපරේණ කරන නිසා. ඊළඟ පැඟිරි දකුණු පනාතේ, යෝගේ මගේ දිස්ත්‍රික්කයේ කොළොන්න කෝරළේ කොළොන්න ප්‍රදේශය, බේබිටි ප්‍රදේශය පැඟිරි වවලා, ඒ පැඟිරි අපනයන භෝගයක් වශයෙන් වවලා අපනයන ද්‍රව්‍යයක් වශයෙන් යවුවා. නමුත් අද ඒවා ඔක්කොම නතර වෙලා අද ඒවා මිල බැහැලා. අද පැඟිරි රුපියල් 8000ක් තිබුණ පැඟිරි කිලෝ එකක් අද පැඟිරි තෙල් අද රුපියල් 2500ට පමණ බැහැලා. ඒ වගේම ගම්මිරිස් ගැන නොයෙක් කතන්දර තිබුණා. එදා මමත් කැබිනට් මණ්ඩලයේ හිටියා. කැබිනට් මණ්ඩලයේදී අපි මේක සාකච්ඡා කළා. නමුත් ඒ විෂය භාර ඇමතිවරයා කිව්වා මොකද්ද මේ ගැන මම මොකවත් දන්නේ නැහැ. මම මේ ගැන පරීක්ෂා කළා. නමුත් CID බැරි වෙලා තියෙනවා මේ ගම්මිරිස් කොහෙන් එනවද, කොහොම ඉන්දියාවට යවන්නවද, ලංකාව හරහා කියලා කියන්න කියන ප්‍රකාශය තමයි එතුමා එදා අපිට කිව්වේ. නමුත් ඊට පසුව ඊයේ පෙරේදා අර
අධ්‍යක්ෂ සමරකමතුමා
ගරු සභාපතිතුමනි, දැන් අපි ගම්මිරිස් ආනයන එක සම්පූර්ණයෙන් රාත්‍රලා තියෙන්නේ දැන්.
ඒක හොඳයි. ඒක බොහොම සන්තෝෂ වෙන තීන්දුව ක්‍රියාත්මක වෙනවා නම්. නමුත් මෙච්චර කල් මේක පමා කළේ යයි කියන එකයි ප්‍රශ්නේ. මොකද මේ අර්බුදය ඇති වෙලා දැන් අවුරුදු දෙකහමාරක් පමණ වෙනවා. මේ අවුරුදු දෙකහමාර කාලය තුල ගම්මිරිස් වවන ගොවියා ඒ වගාව අත්හරින තත්ත්වයට පත් වුණා. මොකද ඒ ඇයට රුපියල් 2400ට පමණ තිබුණ ගම්මිරිස් කිලෝ එක රුපියල් 500ට 600ට අඩු වුණා. එතකොට තුඟක් ගොවිය මේක අත්හැරියා. එතකොට අද මේ ගම්මිරිස් ලංකාවට ගෙනල්ලා නැත්තම් ලංකාවේ ගම්මිරිස් කියලා වියට්නාමෙන් ලංකාවට ගෙනල්ලා ලංකාවේ ඉඳලා නැවත ප්‍රතිපනයන කිරීම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ නිසා මේක නවත්තලා ඒ ලංකාවට ගෙනීම නතර කරලා ලංකාවේ ගම්මිරිස් ගෙන යාමට නැත්තම් මේ පිටට යැවීමට කටයුතු කරන්නයි කියන ඉල්ලීම මමත් කරනවා. ඒ තීන්දුව ක්‍රියාත්මක කරනවා නම් බොහොම හොඳයි. මොකද මීට ඉස්සෙල්ලත් ඔය කාරණය අපි සාකච්ඡා කළා. ඔබතුමත් ඉදදි මං හිතනවා සාකච්ඡා වුණ වෙලාවක් තිබුණා. නමුත් ඒක දෙයක් කෙරුණේ නැහැ. ඒකයි මං කියන්නේ.
ඇලෙක්සතුමා,
මේ දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශයට ලැබුණේ ඩිසెంబර් මාසේ අන්තිමට වාගේ ආණ්ඩු පෙරලීමෙන් පස්සේ. ඒක තමයි අපි නැත් වෙවි ගහට.
එතකොට දැන් මේ අනුව මම කියන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට තමයි මේ ආණ්ඩුව පහුගිය දවස්වල කියපු දෙයක් තමයි මේ රටේ සියලු දෙනාම කුඩා වාහනයකින් යන්න ඉඩ සලස්වනවා කියලා. කුඩා මෝටර් රථ ඇඳලා මේ කාටුන් ඇඳලා මේවා පෙන්වන තමයි එදා ඡන්දෙ ගත්තේ. මොකද හැම කෙනෙකුටම කුඩා මෝටර් රථයක් හරි අයිති කරගෙන එයාට පහසුවෙන් යන්න ඉඩ කර සලස්වනවා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? එකවරක් මේ කුඩා මෝටර් රථවල මිල අඩු කරා. ඊට පස්සේ දැන් තුන් වාරයක් මේ මෝටර් රථවල මිල වැඩි කරලා තියෙනවා. මේ වරත් අර 800 අඩු මෝටර් රථවල මිල වැඩි අඩු කරලා වැඩි කරලා තියෙනවා. මේ හැම මෝටර් රථයකම වගේ මිල වැඩි කරලා තියෙනවා. ඒ නිසා අර ජනතාවගේ සිහිනය එතන බොඳ වෙලා තියෙනවා. ජනතාව තුළ සිහිනය ඇති කරලා බලාපොරොත්තු ඇති කරලා අන්තිමේදී ඒවා බොඳ වෙන විදිහට කටයුතු කරලා තියෙනවා. අද මේ අයවැයම බැලුවාම මේක සිහින අයවැයක් නොඑක් ආකාරයෙන් සිහින ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අද යෝජනා කරලා තියෙනවා. විවාහලුත විවාහිතයයට නිවාස හදන්න ලොකු ණයක් දෙන්න. ඒ ණය අවුරුදු 25කදී ගෙවන්න. බොහොම හොඳයි මේවා ක්‍රියාත්මක කරනවා නම් මේ ප්‍රායෝගිකව කොච්චර කරන්න පුළුවන් වෙයිද කියන එක අපි හිතා ගන්න බෑ. ඒ වගේම තවත් අයට අර සිහින නිවාස පිටරට රැකියාවන් සඳහා යන කාන්තාවන් බොහෝ විට තමුන්ට නිවසක් ලබා ගැනීමේ සිහිනය සැබෑ කරගන්න යනවා. ඒ නිසා ඒ අයටත් මේ 6% පොඩියට ණය දීමේ යෝජනාවක් තියෙනවා. මේ ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. ඒක හොඳයි. නමුත් මේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගැන අපිට සැකයක් තියෙනවා. මොකද මීට පෙර මේ වගේ යෝජනා ගෙනැල්ලා ඒව ක්‍රියාත්මක වෙන්නේ අපි දන්නවා රැකියා දසලක්ෂයක් ඇති කරනවා කියන
කාලය අවසන් වෙන්නේ
එක විනාඩිය ගන්න සම්භාවිතුමනි. ඒක එදත් සිහිනයක් විතරයි දසලක්ෂයක් ඇති කිරීම. ඊළඟට අර Wi-Fi දෙනවා කිව්වා වගේ මුළු රට පුරාම සීරුම තැන් වලට සීනුව දෙනාට Wi-Fi දෙනවා කිව්ව නොමිලේ. ඒකත් සීනියක් පමණයි. ඒකවත් කියන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ නැහැ මේ අයවැයෙන් ඉපත් කළ තියෙන යෝජනා ඒ වගේ බොඳ වෙයි කියලා. ඒක නිසා මම මේ අවස්ථාවේදී සුබපතනවා මුදල්මැතිතුමාට. මම විශේෂයෙන් කියන්නට ඕන එතුමා බලාපොරොත්තු වන ආකාරයට මේ රටේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයට මේ අයවැයෙන් සේවයක් සිද්ධ වෙලා නැහැ කියන කියමින් මගේ වචනේ පැවසත්
කරනවා. ඔබතුමාට මීළඟට ගරු මලික් සමරවික්‍රම අමාත්‍යතුමා විනාඩි 20ක් කාලයක්
තියෙනවා. Mr. Chairman, the 2019 national budget has outlined a progressive agenda for action to place the economy on a stronger growth path with a twin focus on growing enterprises and nurturing the poor. The budget has also ensured that the macro economy is placed on a solid footing as well, despite the challenging circumstances that were brought about as a result of the constitutional crisis late last year. For a third consecutive year, we forecast achieving a primary surplus on the budget, which would serve as a strong indication to all sovereign bond investors and rating agencies that we remain committed on the ongoing fiscal consolidation efforts and effective debt management. The prudent macroeconomic management outlined in the 2019 budget will prove to be a cornerstone in foreign investors' confidence in the economy and ensure that the necessary macro indicators remain stable and to provide a conducive environment for the enterprise sector to thrive. I wish to particularly make mention of some important proposals in this year's budget that relate to my ministry's agenda of trade, investment, competitiveness, and economic transformation. The 2019 budget has continued the support to programs initiated in the 2018 budget. This includes the Export Market Access Scheme and the National Export Strategy. The Export Market Access Scheme and the NES. For the Export Market Access Program, there has been an allocation of $400 million, and this program will support companies seeking to establish an export presence, expand exports, and break into new markets. The National Export Strategy has an allocation of $250 million as per the budget proposal. These resources will support sectors including electronics, spices and concentrates, board building, ICT, wellness tourism, processed foods and logistics, and help to diversify our export basket. I also welcome the support to the improvement of the national quality infrastructure provided through the budget allocation for NES. This will help to improve the quality of our products. The budget also supports the seafood sector through investments in high-end fishing vessels that are compliant with EU requirements to access GSP Plus. This includes vessels with chilling facilities, safety and monitoring features, and the government will bear 50% of the cost of these investments. This comes at a welcome juncture where exports to Europe and other destinations are on the rise, and there's a continuing need to upgrade. The solid tire sector has become a major export for Sri Lanka, and we welcome the proposal where the government will facilitate the private sector to invest in testing and prototyping facilities for product innovation to enable the industry to remain at the helm of global markets. Support is also being given to improve latex production by doubling incentives for rubber planting. Sri Lanka is also the world's major producer of Ceylon cinnamon, and the budget will support the ongoing initiative to secure geographic indicator for this project, which will add to its export competitiveness. We welcome the proposal to expand the IT initiative, which we began under the 2018 budget, to train 1,000 non-technical graduates through internship programs where the government will bear 50% of the salary. Moreover, the budget has made an important step in changing the incentives for IT firms. The hitherto applicable minimum employment requirement of 50 employees to benefit from the 35% additional deduction for the IT sector has been removed. This is a very welcome move. The government remains committed to the strategy of building a network of trade agreements to link into regional value chains and expand our presence in the growing markets of East and Southeast Asia. After reviewing the Singapore FTA, the government will build on progress made in negotiations with India, China, Thailand, and Bangladesh. We are very conscious that signing the FTAs alone would not be enough to ensure that our enterprises succeed in the large markets of India and China, which is why a proposal to support the Break into India strategy and China market entry strategy is so important. And I welcome the budget's proposal to support these programs. Firms establishing these and other key markets will be supported by proposed trading houses for priority sectors, which will help Sri Lankan firms secure distribution networks, buy linkages, and other requisite support in market penetration. The government intends to continue its effort of removing remaining para tariffs to reduce the anti-export bias, the anti-trade orientation, and improve overall competitiveness of the tradable sector. Yet, we are conscious of the need to help enterprises and workers adjust to the new market conditions brought on by para tariff removal and trade liberalization, which is why we are introducing the trade adjustment program this year. I welcome the budget 2019 allocation of ₹250 million in 2019 to commence implementation of the trade adjustment program, including setting up of a trade and productivity commission. The economic service charge of 0.5% has been reduced to 0.25% for export companies, including IT and tourism, and this will support cash flows of those companies. I welcome the proposal to to continue with reforming the customs ordinance to make it more contemporary and more facilitative of international trade, anchored to the objectives of enhancing transparency, improving risk management, and strengthening the appeals process. Meanwhile, the proposed launching of the authorized economic operators program in 2019 will greatly improve risk management of high-risk cargo while making it easier for compliant traders. The implementation of the national single window will be kicked off this year, having already completed the blueprint for it in 2015.
දැනගැනීමට අහන්නේ දැන් නොදන්න හින්දා දැන් බදු සහන දෙනවා කියන ඔබතුමාලා කියනවා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි බැංකුවේ ප්‍රතිපත්තියයි දෙකක් තියෙන දෙක දයක් ගන්නකොට බැංකුවෙන් බදු ෆයිල් එකක් අල්ලලා තු ඉදිරිපත් කරන්න කියලා තියෙනවා ඒ බදු ෆයිල් එක ඉදිරිපත් වත්තාම මේ ව්‍යාපාරේ කඩා වැටුණා අර බදු ෆයිල් එක අනුව ඒ මිනිස්සයා ගුවන්න ඕනේ සමහර ව්‍යාපාරිකෝ අපේ ප්‍රදේශවල ඉන්නවා ඒ තමන්ගේ හෝටල් විකුණලා බදු ගෙවලා බේරලා තියෙනවා ඒකට මොකද
බදු ෆයිල් එකක් තිබුණ තරමට මේ 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 ගෙවන්න ඕනේ නැහැ
බදු ෆයිල් එකක් තියෙනවා කියන්නේ බදු ගෙවනවා කියන්නේ නෙමෙයි
ඔව්
මම මගේ ආදායම පෙන්වන බැංකුවට
ඔව්
එතකොට මේ බදු ෆයිල් එකක් හැදෙනවා
ඔව්
එතකොට ඉදිරියේදී බදු ෆයිල් එක අනුව ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අය කරනවා
බදු ෆයිල් එක අනුව නෙමෙයි බදු මේ මේ ආදායම අනුව ෆයිල් එක
මම කියන ආදායම් ඉදිරිපත් කරනවා
ඉතින් ඒ අනුව තමයි මේ බදු ගන්න
ආදායම එහෙම ඒක කල්ලාතු ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා
ඉතින් ඒ ආදායම ඉදිරිපත් කරාම ඒක අනුව
තමයි එතකොට ව්‍යාපාරේ කඩාවැල්ලන මම ඉතින් ව්‍යාපාරේ කඩාවැල්ලන
ව්‍යාපාරයේ කඩාගෙන වෙන ප්‍රශ්නයක් ඉතින් ආදායම එනවා
නම් එතුමා මේ
මේ තමුන්නාස
එතුමා කතාව කරගෙන යන
බදු
Mr. Chairman, with regard to strengthening the investment climate for FDI, I welcome 2019 budget's proposed package for high-value investments. This entails removing of upfront investment costs like NBT, PEL, and so on for investments over $50 million and additional capital allowances ranging from 100 to 150% for investments over $1 billion. Additional benefits are being proposed, including investments, including exemptions from dividend tax and pay, also proposed. I appeal to the Honourable Minister to raise the capital allowance to 250% for investments over $250 million, particularly in the manufacturing sector, since we now need to attract big-ticket investors. These will now go through the process of amendments to the IRA Act. To further attract FDIs, new industrial zones are being developed. We opened this last week in Bingiriya, and we will have new zones in Millennia and Vagavata. To enhance competitiveness and focus on innovation, I welcome the proposal to allocate funds for the Enterprise Innovation Program, anchored to the innovation and entrepreneurship strategy that was approved by the Cabinet recently. This will support the development of new innovative projects and technology by Sri Lankan firms. The program will provide matching grants for proof of concept, prototyping, R&D, and technology adoption. The EIP was developed in close collaboration and consultation with the private sector and technical input from the World Bank and is said to be the most unique and impactful scheme of support for enterprise innovation that Sri Lanka has seen. It is most important to invest in research and innovation for sustainable development. Research and innovation should be high on our agenda to take our country to the next level, a middle-income country. I also welcome the continuation of the Enterprise Sri Lanka program, and that is providing a major boost to enterprise and innovation in Sri Lanka. The proposed guarantee fund for SMEs we support the implementation of innovative business ideas whose owners lack the relevant capital or collateral and help banks move towards risk and cash flow-based lending. I welcome the new initiative to connect Enterprise Sri Lanka loan recipients with institutions such as ITI, ICTA, EDB, and the universities to ensure that we build an effective ecosystem for startups and small businesses. It is also noteworthy that the Budget 2019 has proposed that government procurement will be made more startup and SME friendly. The proposal to ensure that at least 10% of the value of government procurement is earmarked for Sri Lankan startups and SMEs is also most welcome. Mr. Chairman, these are some of the many elements that it contains in the 2019 budget that provide a fillip to our country's entrepreneurs who have been yearning for new and innovative programs of support. The budget strengthens the Vision 2025 ambition of making Sri Lanka a high-growth economy and that is driven by private enterprise but also ensures inclusiveness. I congratulate the Honourable Minister of Finance and his team on this progressive budget, on the progressive forward-looking budget where every sector has been looked after. The poor, there will be another 600,000 recipients, some of the recipients, the armed forces, the public officers, pensioners, the youth, women, and the true entrepreneurs. It is, so finally, I look forward to working very closely with the Finance Minister and the other ministries in implementation of these budget proposals. Thank you.
Stuti, Garu Amatumanta.